අධ්‍යාත්මික වන්දනාවේ යෑමට අවශ්‍ය මඟ වියදම් කවරේද? ඒ ගමන් ගාස්තු වලින් පොහොසත් වන්නේ කෙසේද? මෙන්න මේ කාරණය ගැන අප මේ දින කිහිපෙම කතා කරනවා. භාවනාව හුදකලාව ගන්නට බැහැ. දෙයින් අදහස් වෙන්නේ වෙන කිසිම සුදුසුකමක්, වෙන කිසිම පෙර සූදානමක් නැතිව භවනා කළොත් ඉන් ප්‍රතිඵලයක් නැහැ කියන අදහස නෙමෙයි. කොයි මට්ටමේ ඉන්න කවුරු හෝ මොනම ආකාරයේ භවනා ක්‍රමයක් ප්‍රගුණ කළත් ඉන් ප්‍රතිඵල තියෙනවා. හිත සැහැල්ලු වෙනවා, හිතේ බර අඩු වෙනවා, කායික වශයෙන් සැහැල්ලුව ලැබෙනවා, කායික නිරෝගීතාවය ලැබෙනවා, මතකේ වැඩි වෙනවා, හිතේ තියෙන අවුල් අඩු වෙනවා. දැන් මේ වගේ ප්‍රතිඵල රාශියක් අප ගණන් කළොත් ප්‍රතිඵල රැසක් අපට ලබා ගන්න පුළුවන්, නැතිනම් අත්දකින්න පුළුවන් භවනාවෙන්, හුදු භවනා ක්‍රමයක් පමණක්ම වැඩිමෙන්. නමුත් දැන් ඒ සඳහා පමණක්ම නෙමෙයිනේ කල්යාණ මිත්‍රවරුනි අප මෙපමණ උත්සාහ කරන්නේ, මෙපමණ කැප කරන්නේ. එබඳු මේ හුදු මතකයේ ටිකක් වැඩි කරගන්න, හිතේ ටිකක් සැහැල්ලුවක් හදාගන්න, කායික වශයෙන් කිසියම් නිරෝගීතාවයක් හදාගන්න. දැන් ඒ සඳහා විතරක් නෙමෙයිනේ කල්යාණ මිත්‍රවරුනි අප මේ භවනා කරන්නේ. ඊට වඩා එහාට, එතකොට ඔය කියපු ප්‍රතිඵල ලෞකිකයි, මතකයේ ලෞකික දෙයක්, කායික නිරෝගීතාවයේ ලෞකිකයි, මානසික සැහැල්ලුව ලෞකිකයි. එතකොට කල්යාණ මිත්‍රවරුනි ඒවා භවනා ක්‍රමයකින් ලැබෙනවා. කෙනෙකු භවනා ක්‍රමයක් නිවැරදිව කිසියම් කාලයක් පුරුදු කළොත් ඔය කියූ ප්‍රතිඵල සහ නොකියූ බොහෝ වූ ලෞකික ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. එහි වාදයක් නැහැ. නමුත් දැන් කෙනෙකුගේ අභිලාෂය ඉන් එහාට ගොස් ලෞතුරු ප්‍රතිඵල ලබා ගැනීමට නම්, එහෙම නැත්නම් තවත් විදිහකට කියනවා නම්, මේ කෙලවරක් නැති වද වේදනා, කෙලවරක් නැති ප්‍රශ්න, කෙලවරක් නැති ඉපයීම්, කෙලවරක් නැති ඉතිරි කිරීම්, කෙලවරක් නැති වැය කිරීම්, මේ සියල්ල සදාකාලික නැවතුම් තිතක් ලැබීම නම්, අන්න එහෙමනම් ඒ අරමුණින් භාවනා කරනවා නම් අන්න කල්යාණ මිත්‍රවරුනි ඊට වඩා සූදානම් වී, ඊට වඩා සුදුස්සෙකු වී අප භාවනාවට අවතීර්ණය වන්නට ඕනේ. අන්න එවිට තමයි භාවනාවෙන් ලෞතුරු ප්‍රතිඵල ලැබෙන්නේ. ඉතින් ඒ සුසුකම් ගැන තමයි අප මේ කතා කරමින් ආවේ. නැවත කෙටියෙන් මතක් කළොත් සංසාරයේ පිළිබඳ නිර්වුල් අවබෝධයක් තිබිය යුතුයි. මේ අපේ ජීවිතේ මතුවෙන ගැටලු, අධ්‍යාපනයේ වේවා, ගෘහ ජීවිතයේ වේවා, රැකියාවේ වේවා, රටේ වේවා, ශරීරයේ වේවා, ගැටලු නැති මොහොතක්, ගැටලු නැති තැනක් අපට මුණ ගැහෙන්නේ නැහැ. ඉතින් ඔය ඇති වෙන ගැටලු කෙනෙකු හිතනවා නම් යන්ත්‍රයක් දාලා විසඳන්න පුළුවන්, මන්ත්‍රයක් කියා විසඳන්න පුළුවන්, තොවිලයක් නටා විසඳන්නට පුළුවන්, ඥානයක් වෙනස් කර විසඳන්න පුළුවන්, දේශපාලන විසඳුමකින් පුළුවන් අහවර කරන්න, ආර්ථික විසඳුමකින් පුළුවන්. දැන් අන්න ඒ බඳු දෙය මිත්‍යා දෘෂ්ටි. මිත්‍යා දෘෂ්ටි කියන්නේ ආර්ථික විද්‍යාව මිත්‍යා දෘෂ්ටියක් නෙමෙයි, ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ මිත්‍යා දෘෂ්ටියක් නෙමෙයි. නමුත් කෙනෙකු හිතනවා නම් ආර්ථික විද්‍යාවෙන් හෝ ජ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් හෝ පුළුවන් මේ සාංශාරික ගැටලු විසඳන්න කියලා. අන්න එතකොට ඒ තැනැත්තා තුල ඇති වෙන්නේ මිත්‍යා දෘෂ්ටිය. එතකොට මේ මිත්‍යා දෘෂ්ටිය කුමක්ද කියන එක පැහැදිලිව තේරුම් ගන්න. මිත්‍යා දෘෂ්ටි කියන්නේ ඔය තියෙන ලෝකයේ තියෙන ලෞකික විෂයන්ට නෙමෙයි. ඒ වගේ ඇති මිත්‍යා දෘෂ්ටියක් නෑ. හැබැයි ඒව කෙනෙකු පාවිච්චි කරනවා නම් මිත්‍යා දෘෂ්ටියෙන් ඒ කියන්නේ එයින් ගන්න බැරි දෙයක් ගන්න පුළුවන් කියලා. නොලැබෙන දෙයක් ලැබෙනවා කියා අන්න එතනදී ඒ ආකල්පයේ මිත්‍යා දෘෂ්ටියක් වෙනවා. ඒතර ඒ කාරණේ පැහැදිලි ඇත. ඒතර මිත්‍යා දෘෂ්ටි කියන්නේ කුමක්ද? දේශපාලන විද්‍යාව මිත්‍යා දෘෂ්ටියක් නෙමෙයි. ඥාන තාක්ෂණයේ මිත්‍යා දෘෂ්ටියක් නෙමෙයි. හස්ත රේඛා ශාස්ත්‍රයේ මිත්‍යා දෘෂ්ටියක් නෙමෙයි. හැබැයි කෙනෙකු විශ්වාස කරනවා නම් මේ කවර හෝ ශාස්ත්‍රයකින් පුළුවන් තමන්ගේ ජීවිත ගැටලු ස්ථිර සාර වශයෙන්ම විසඳන්න. ඒ සියලු ප්‍රශ්නවලට මේ කිසියම් ශාස්ත්‍රයක හෝ දෙකට තියෙනවා විසඳුමක්. අන්න එහෙම හිතනවා නම් ඒ සිතිවිල්ල, ඒ චින්තනය මිත්‍යා චින්තනය. එතකොට සම්මා දිට්ඨියට සම්මා දෘෂ්ටියට අප එන්නට ඕනේ. එතකොට සම්මා දෘෂ්ටි කියන්නේ මොනවද? මේ අප අත්දකින හැම ගැටලුවක්ම සාංසාරික ගැටලුවක්. මේ සංසාරී සිටීම නිසායි අපේ ගැටලුව අත්දකින්නේ. ඉතින් ඒ නිසා මේ සංසාරී ඇතුලේ මොන කරණම ගැහුවත්, මොන විදිහේ ආභරණ පළඳගත්ත, ඒ සසර දුක සසර දුකම තමයි. ඒට විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඒ සඳහා නික්ම යා යුතු වෙනවා සසරින්. එතට අන්න ඒ දර්ශනය ඇති කරගන්නට ඕනේ. එතට මදුරුවේ කන තැන පටන් ඉන් එහාට ඔබත් මාත් අත්දකිනවා නම් මේ ජීවිතයේ තුල යම්තාක් ලොකු කුඩා ගැටලු ප්‍රශ්න වේදනා ඒ හැම දෙයක් දිහාම බලන්න පුළුල්ලු දර්ශනයකින් මේ හැම වේදනාවක්ම හැම ගැටලුවක්ම සාංසාරික ගැටලු. ඒතරන්නේ දර්ශනේ තියෙන කෙනා තමයි සංසාරෙන් නික්මෙන්නට ඕනෑකම හදාගන්නේ. ත්‍රේ ඕනෑකම තියෙනකොට මුල්ම කාරණේ සම්පූර්ණයි. දැන් යා යුතු දිශාව දන්නවා. මේ හිරගෙදර ඇතුලේ නෙමෙයි, හිරගෙදරින් එළියට යා යුතු වෙනවා නිදහස හොයාගෙන. වඩාත් සැප ඇති සිරකුටි කරා නොව සමස්ත සංසාරයේ නැමැති සිපිරි ගෙයින්ම එළියට යා යුතු වෙනවා. එයයි විමුක්තිය කියා කියන්නේ. දැන් අන්නේ දර්ශනයෙන් යුක්ත වූ ඒ දෙසට ඔළුව හැරුණු කෙනාට තමයි සම්මා දිට්ඨි පුද්ගලයා කියන්නේ. දිට්ඨි පුද්ගලයා කියලා කියන්නේ එහෙම කෙනෙකුට. ඊළඟට එයා ඇති කරගන්නවා සුදුසුකම් කීපයක්. අතර ඒ තුනක් ගැන අප මෙතෙක් පෞගේ දවස්වල කතා කරා. පළවෙනි කාරණය සංසාරෙන් නික්ම යන්නට අදහස් කරන කෙනෙකු සංසාරයේට කරදරයක් නොවන විදිහට සිටිය යුතු වෙනවා. මේ එක්තරා විදිහක පරස්පර කියමනක්සේ කෙනෙකුට හැඟුණත් කල්යාණ මිත්‍රවරුනි, සංසාරයේට කෙනෙකු කරදර කරනවා නම්, සාංසාරික ජීවීන්ට සාංසාරික දේපලවලට කෙනෙකු හානි කරනවා නම්, ඒ තැනැත්තාට ඒ තමන් කරපු හානි පියවන්නට වෙනවා. එහෙම පියවන් නැතුව සාමාන්‍යයෙන් ඒ යන්නට දෙන්නේ නැහැ. එයා ඉතින් ඔය කර්ම න්‍යාය කියා කියන්නේ. එතකොට කෙනෙකු පාප කර්ම, අකුසල කර්ම දැන දැනම කරනවා නම්, ඒ දැන දැනම හිතාමතාම කරන පාප සහ අකුසල කර්ම තියෙද්දි කරමින්ම විමුක්තියක් ලබා ගන්න බෑ. ඒතර ඒවා නවත්තන්නට ඕනේ. ඒවා නතර කරන්නට ඕනේ. එක පැත්තකින් ඒ පාප කර්ම කියන්නේ මොනවද බලන්න කල්යාණ මිත්‍රෝනි, ඕනෑම පාප කර්මයක් අරන් බලන්න, එයින් එක්ක තමන්ට හානියක් වෙන්නේ, එක්ක අනුන්ට හානියක් වෙන්නේ. අනුන් කිව්වහම වැලි කැට, ගස්, සත්තු, මිනිස්සු, දේපල, අහස, පොළව, ජලය, මේ හැම දෙයක්. ඉතින් මේ මේ හැම දෙයක්ම අප කතා කළා අයිති ඔබට හෝ මට නෙමෙයි සංසාරයේ. ඒ නිසයි බුදුදහමේ අනාත්ම කියන ඉගැන්වීම තියෙන්නේ. මේ හැම දෙයක්ම තමන්ගේ නෙමෙයි. තමනුත් තමන්ගේ නෙමෙයි. ඒ නිසයි සියදිවි නසා ගැනීම පවා පාප කර්මයක් සේ සඳහන් වෙන්නේ. අන්සතු ජීවිතයක් විනාශ කිරීම. ඒට සියදිවි නසා ගැනීමත් අයිති. එතන මේ ශරීරයත් අපේ නෙමෙයි. එතන කෙනෙකු මේ ශරීරයට හානි වෙන විදිහට සිතාමතාම කටයුතු කරනවද? අනිත් ශරීරවලට අනිත් සාංශාරික ජීවි අජීවි සචේතනික අචේතනික දේපලවලට හානි කරනවද? ඒවා පාප කර්ම. පාප කර්ම ඕනෑම පාප කර්මයක් අරන් බලන්න ඔය මූල ධර්මයට තමයි එන්නේ. එතකොට මේ සංසාරයේ නැමැති සිපිරිගෙදර කෙනෙකු ඒ අනිත් සිරකරුවන්ට එහි පාලකීන්ට සහ සිරගෙදර දේපලවලට හානි කරනවා නම් එයා නිසා හිරගෙදරට කරදර නම් ඒ හේතුව නිසා යාව නිදහස් කරන්නේ නැහැ. තව තවත් හිරදඬුවම වැඩි කරනවා. එයයි සාමාන්‍ය නීතිය. ඉතින් ඒ නිසා කෙනෙකු පාප කර්ම කරන්න කරන්න සසර දික් වෙනවා කියන්නේ ඒකයි. එයාට නිදහස් වෙන්න දෙන ඉඩ තව තවත් අඩු වෙනවා. එලි මහනේ හැසිරෙන්න දෙන ඉඩ අහුරලා දානවා. තව තවත් අභ්‍යන්තර කුටි ඇතුලේ ගිර කරලම දානවා කෙනෙක්ගේ හිරගෙදරට කරදර නම්. ඉතින් ඒ නිසා සසර නැමැති සිපිරිගේ නික්මෙන්නට බලාපොරොත්තු වෙන කෙනා සංසාරේට කරදරයක් නොවන විදිහට ජීවත් විය යුතුයි. එයයි සීලය කියා ධර්මයේ විස්තර කරන්නේ. ඉතරන්නේ ඒ සීලයෙන් හැකිපමණ යුක්ත වෙන්නට කෙනෙකු උත්සාහ කරන්නට ඕනේ. එයයි පළවෙනි සුසුකම. දෙවෙනි සුසුකම ගැන අප කතා කළා. තමන්ගේ හිත ඇවිස්සෙන විදිහට මේ ජීවත් නොවීම. අප හිතනවා මේ හිත ඇවිස්සෙන්නේ මේ රටේ ලෝකේ වෙන දේවල්, පේන ඇහෙන දේවල්. නමුත් ඒ පේන ඇහෙන දේවල් නිසා නෙමෙයි අපේ හිත ඇවිස්සෙන්නේ. ඒ පේන ඇහෙන දේවල් වලින් අහවල් ලක්ෂණය හොඳයි නරකයි කියා කෙනෙකු මතු කරගන්න නිසා. ඉතින් එහෙම තමන්ගේ හිතට කෝපයක් එනවා නම් ඒ කෝප වෙන දේවල් මතු කරගන්න එපා. ඇහෙන පේන දේවල් වලින් කෝප නොවෙන්න කොපමණ දේවල් අහන්න පුළුවන්ද බලන්න පුළුවන්ද? ඉතින් එහෙම තියෙද්දි මේ පුංචි වචනයක් අකුරක් ඇලපිල්ලක් ඉස්මතු කර අරගෙන මොකටද නැති තරහවල් ඇති කරගන්නේ? ඇති වුණු තරහවල් දිගින් දිගට බද්ධ වෛර බවට ගෙනියන්නේ. හොඳට බැලුවොත් මුලට ගිහිල්ලා මේ පුංචි වචනය පුංචි ඉතාම කුඩා දෙයක් මේ ලොකු ප්‍රශ්නයක් කරගෙන තින. ආශාව පැත්තෙනුයි ද්වේෂය පැත්තෙනුයි දෙපැත්තෙන්. දැන් ඕනම දෙයක් නැතුව බෑ කියන තැනට ආවහම බලන්න මේ මොකද්ද නැතුව බැරි වෙලා තියෙන්නේ? පුංචි දෙයක් අන්තිමට ගිහාම ඊට පස්සේ මහා ලොකු සංකීර්ණ දෙයක් බවට පත් වෙනවා. එක්ක පුංචි රහක්, එක්ක පුංචි සුව පහසුවක්, ඊට පස්සේ සංකීර්ණ දෙයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ පුංචි පුංචි දේවල් මුලින්ම තේරුම් අරගෙන මේ දේ වැඩුණොත් ලොකු තරහක් හිතේ එන්න පුළුවන්, මේ දේට පෝර දැම්මොත් ලොකු නැතුව බැරි වෙන මට්ටමේ තණ්හාවක් ඇති වෙන්න පුළුවන් කියා දැනගෙන ඒ කුඩා කුඩා දේවල් පුංචි පුංචි අවස්ථාවේ මරණීය පොත්තෙන් කඩන්න පුළුවන් වෙලාවෙදිම කඩා ගන්න. ඉන් එහාට හිතට ඉඩ දෙන්න එපා. ලොකු ද්වේෂයන්, ලොකු ආශාවන් බවට මනස තුල වගා කරගන්නට. අන්න එතනයි කාරණේ. ඔය ආශාවේ ඇති කරවන්න පුළුවන් බීජ අපි අහන දේවල් එක්ක අපේ හිත ඇතුළට ඇතුල් වෙනවා. ලොකු වෛරයන් බවට පත් වෙන්න පුළුවන් ද්වේෂී බීජ අපි අහන පේන දේවල් ඔස්සේ අපේ හිතට යනවා. ඒතර තරහ නෙමේ යන්නේ හිත ඇතුළට. ආශාව නෙමේ හිත ඇතුළට යන්නේ. ඊර්ෂ්‍යාව නෙමේ හිත ඇතුළට යන්නේ. ඊර්ෂ්‍යාව නැමැති ඵලය ලැබෙන රුක්ෂේ ඇහැට පේන්නේ නැති පුංචි බීජයක් තමයි අර අහන දෙයින්, පේන දෙයින්, කන බොන දෙයින්, ස්පර්ශ කරන දෙයින් අපි ඇතුළට ගන්න. එතකොට ඒ බීජය ඊට පස්සේ මනසට ගියාම මනස ඒ බීජයට පෝර දානවා. ඒ බීජයට ජලය දානවා. ඒ බීජය වවා ගන්නවා, වගා කර ගන්නවා. ලොකු ගහක් බවට පත් වෙනවා නොදැනුවත්වම ඔබේත් මගේත් විඥානයේ තුල. අර ඊර්ෂ්‍යාවේ බීජය, ද්වේෂයේ බීජය, ආශාවේ බීජය, අර පුංචි පුංචි වචනේ, පුංචි බැල්ම, යාන්තම් දිවගාපු රසය. ඉතින් මේ ඊට පස්සේ අපත් වහගෙන අපවත් යට කරගෙන අපවත් මර්ධනය කරගෙන ඒ ක්ලේශේ වැඩෙනවා. ඉතින් වැඩුණාට පස්සේ අපි වැව්වේ මොනවද? ඒ ඒ වවපු જાතියේම ඵල තමයි නෙලා ගන්න වෙන්නේ. ඒතකොට දවසක අන්න ඊර්ෂ්‍යාවේ ඵල, ද්වේෂයේ ඵල, අතෘප්තියේ ඵල මේවා තමයි අපට ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මහා වනාන්තරයක්, කෙලෙස් වනාන්තරයක් බවට ඔබේ අහිංසක මනස පත්වන්නට කලින්ම ඒ පුංචිම කාලේ ඒ වල්පැල අඳුනගෙන උදුරලා දාන්න. අන්න ඒට ධර්මයේ කියනවා ඉන්ද්‍රිය සංවරය කියලා. ඊට තුන්වෙනි කාරණේ අප කතා කළා සති සංවරය. සති සංවරය කියන්නේ මේ ජීවිතේම සිහියෙන් ඉන්න උත්සාහ කිරීම. දැන් මේ ඊටාම වැදගත් කාරණයක්. මේ සිහිය කියන දේ අප සීමා කරනවා භාවනා මධ්‍යස්ථානවලට. සිහිය සීමා කරනවා වාඩි වී භාවනා කිරීම අවස්ථාවට. සිහිය සීමා කරනවා සක්මන් භාවනා කරන අවස්ථාවට. ඉතින් අප හිතනවා එතන තමයි සිහියෙන් ඉන්නට ඕන. එතකොට දෙයක ඊටාම මේ රසවත් නැහැ. නමුත් මේ සිත් ගන්නා සුළු කාරණයක්. දැන් නිල්ලඹ මධ්‍යස්ථානයේ සමහර අවස්ථා තියෙනවා කාලසටහනේ සක්මන් භාවනාව. ඒතර ඒ සක්මන් භාවනාවට මේ අවස්ථාව දැනුම් දුන්නහම ඒ gediya නාද කර ඒ භාවනා යෝගී තම තමන් ඉන්න තැන් වලින්, කුටි වලින්, පුස්තකාලයෙන්, කුස්සියෙන්, කොහේ හරි ඉන්න තැනකින් ඒ සක්මන් කරන තැනට එනවා. ආවට පස්සේ සක්මන් භාවනාව පටන් ගන්නවා. දැන් මේ බලන්න වැදගත් කාරණේ මොකද්ද? ඒ සක්මන් භාවනාවට කාලය කියන සීනුව නාද කරාම අර ඉන්න තැන් වලින් දුවගෙන එනවා. බොහොම කලබලෙන් එනවා. ඒ ඇවිදගෙන එන ටික හරි කලබලෙන් දුවගෙන හදිස්සියෙන් ඇවිත් ඒ සක්මන් මළුවට ඇවිල්ලා මළුවට අඩිය තියපු තැන ඉඳලා බොහොම සීරුවෙන් සිහියෙන් මෙමෙට ඇවිදිනවා. ඉතින් එතන සක්මන් කළා අපි හිතමු පැය භාගයක් සක්මන් කරා කියලා. ඉතින් සක්මන අවසානයේ සීනුව ගහම ආපහු දුවනවා කාමරයට. එතන එන්නේ දුවගෙන කලබලෙන් යන්නේ දුවගෙන එතන ඉන්නකොට විතරක් හිතනවා සිහියෙන් ඇවිදින්නට ඕන. ඉතින් ඒ සම්පූර්ණ වැරදි සංකල්පයක්. එහෙම සිහිය දිනු කරන්න බෑ කල්යාණ මිත්‍රවරුනි. කෙනෙකුට සිහිය කියන එක දිනු කරන්න අවශ්‍ය නම් එය ජීවිත අංගයක් බවට පත් කරගන්නට කිසියම් නිශ්චිත සීමිත කාලයකට විතරක් සීමා කළොත් ඊට කලිනුත් නැහැ ඊට පස්සෙත් නැහැ. ඉතින් එපන්තු අයකින් අහනවා මේ බස් එකකට එනවා වගේ එන්න එපා, කෝච්චියකට එනවා වගේ එන්න එපා භාවනා කරන්න. තමන්ගේ කුටියේ සිට මේ ශාලාව කොහෙටවත් යන්නේ නැහැ. ඒ සීනුව ගැහුවට පස්සේ ඒ තප්පරේම ආවේ නැත්නම් ඔන්නේ ශාලාව යනවා නම් කෝච්චිය වගේ වෙන කොහේ හරි දුවගෙන ඇවිල්ලා ශාලාව ඇතුළට ආවට කමක් නැහැ. එහෙම එකක් නැහැනේ. ඉතින් ඒ සීනුව අහන ඇහෙනකොට මේ භවනාව ආරම්භ වෙන කාලය හඟවන ඒ නාදය ඇහෙනකොට ඒ ඇහිීමවත් සිහියෙන් පටන් ගන්න. එතන ඉඳලවත් මොනවා කරමින් සිටියත්, ලියමින් සිටියත්, කතා කරමින් සිටියත්, කියවමින් සිටියත්, ස්නානය කරමින් සිටියත්, දත් මදිමින් සිටියත් මොහොතකට ඒ සියල්ල නතර කර හොඳින් ඇහුම්කන් දෙන්න අර සීනු හඬට ඇති කරගන්න සිහිය. එතකොට එතනින් සිට තමයි භාවනාව පටන් ගන්න. එතනින් කොහාටවත් ගිහින්නේ ඊට පස්සේ ඒ නාදය මිනිත්තුවක් ඇහෙනවනම් ඒ මිනිත්තුව සම්පූර්ණයෙන් නිහඬ වී නිසල වී හොඳ සිහිය ඇති කරගන්න. එතකොට ඒ නාදය ඒ ගෙඩියට දහවතාවක් ගහනවා නම් දහවතාවක් නාද වෙනවා නම් පළවෙනි වතාවට වැඩිය දෙවෙනි වතාවෙදි සිහිය ඇති කරගන්න. එතකොට එහෙම දහවතාවක් අහනකොට හොඳ සිහියක් තියෙනවා දහ ගුණේ. අනේ ඉන්පස්සේ තමන් කරමින් හිටි වැඩේ සිහියෙන් නවත්තන්න. නවත්වා එතන සිට සිහියෙන් එන්න ඇවිදගෙන. ඒ එන හැම පියවරක්ම සක්මන් භාවනාව. මේ ඊටාම වැඩගත්. එහෙම නැතුව අපි හිතනවා නම් මේ සිහිය තියෙන්නේ සක්මන් මළුව ඇතුලේ. සිහිය තියෙන්නේ භාවනා ශාලාව ඇතුලේ. ඒක එළිය නෙමෙයි. ඒතකොට ඒට ඇතුල් වුණාම භාවනාව. එළියට ගියාම භාවනාව නැහැ. එතකොට එහෙම කවදාවත් කෙනෙකුට කල්යාණ මිත්‍රවරුනි සිහිය පුරුදු කරන්න බෑ. සිහිය කියන්නේ මේ වෙලාවකට පළඳින්නට සහ අනවශ්‍ය වෙලාවට ඉවත් කරන්නට තියෙන ආභරණයක් හෝ ඇඳුමක් නෙමෙයි. එය ඔබේ මගේ නැතිනම් මේ ආධ්‍යාත්මික වන්දනාවේ මේ ලෞතුරු සුව විඳින්නට අපේක්ෂා කරන තැනැත්තෙකුගේ ජීවිත අංගයක් බවට පත්වන්නට ඕනේ. ඉතින් අන්න ඒ බඳු සිහි නුවණක් සිහිය විතරක් නෙමේ සිහි නුවණක් සති සම්පජඤ්ඤයක් ජීවිතේ පුරාම ඇති කරගන්න. ඒ ඊටාම අවශ්‍ය. එහෙම සිහියක් ඇති කරගන්න නැතිව මොන භාවනා ක්‍රමය කළත් ලෞකික ප්‍රතිඵල නිසා ඉක් එහා ගිය ලෞතුරු සුවයක් ලබා ගන්න අමාරුයි. සිහියෙන් තොරව කවර හෝ ලෞතුරු ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. එතකොට මේ සිහි නුවණ කියන්නේ මොකද්ද? ඒ ගැනත් අප ටිකක් කතා කළා. මේ අප කරන කියන දේවල් පුරුද්දට කරන්න දෙන්න එපා. පුරුද්දට කරන්න සිහියක් ඕනෙත් නැහැ, මොලයක් ඕනෙත් නැහැ. පුරුද්දට වැඩක් කරන්න මොලයක් අවශ්‍ය නැහැ. සිහියක් ඕනෙත් නැහැ. පුරුද්ද විතරයි ඕනේ. එතකොට පුරුදු වුණාම සතෙකුටත් පුළුවන්. ඔය සර්කස් එහෙම පෙන්නන තැන්වල බලන්න සත්තු මොන මොන දේ කරනවද? ඒ සිහිය තියාගෙන තනි කකුලෙන් අලි යනවා, අස්සෝ යනවා, ගින්දර අස්සෙන් රිංගනවා. ඒ සිහිය හරි මොලේ හරි තියෙන නිසා නෙමෙයිනේ පුරුදු කරලා. එතකොට පුරුදු කළාම කමේක හරි යන්න පුළුවන්. සිහිය ඕනේ, නුවණ ඕනෙත් නැහැ. හැබැයි මේ ධර්ම මාර්ගයේ යන්නට නම් සිහියයි නුවණයි දෙකම ඕනේ. ඉතින් ඒ නිසා තමන් වැඩක් පටන් ගන්න කලින් ඒ පුංචි වැඩක් වෙන්න පුළුවන්, ලොකු වැඩක් වෙන්න පුළුවන්, කෙටි කාලීන, දීර්ඝ කාලීන කවර හෝ ආකාරයේ ක්‍රියාවක් පටන් ගන්නවද? පටන් ගන්න යනකොට සිහිය ඇති කරගන්න. මම මෙහෙම දෙයක් කරන්නේ. මම දැන් ධර්ම දින්න යනවා. මම දැන් දුරකථන ඇමතුමක් ගන්න යනවා. මම දැන් ඇඳුමක් අඳින්න යනවා, නාන්න යනවා, වචනයක් කතා කරන්න යනවා, hina වෙන්න යනවා. මොහොතකට ඒ දැනුවත් භාවය ඇති කරගන්න. ඒයි සිහිය කියන්නේ. පුරුද්දට නෙමෙයි. සිහියෙන් දැනගෙන සහ නුවණින් විමසා මේ වචනේ කියන්න ඕනේද? මේ දුරකථන ඇමතුම ගන්න ඕනේද? මේ ඇඳුම මිලේට ගන්න ඕනේද? අන්නේ සම්පජඤ්ඤයත් ඇති කරගන්න. සති සම්පජඤ්ඤය සිහි නුවණ කරන කියන නොකරන නොකියන මේ හැම අවස්ථාවෙදිම තමන් එතකොට තමන්ට සැබවින්ම අවශ්‍ය නිසයි යමක් කියන්නේ කරන්නේ හෝ නොකියන්නේ හෝ නොකරන්නේ. පුරුද්දට නෙමෙයි, ආවේගයකට නෙමෙයි, කෙලෙස් නිසා නෙමෙයි. තමන්ගෙම සිහියෙන් සහ නුවණින් තීරණය කරනවා. ඔව් මේ දේ කියන්නට ඕනේ, මේ දේ කරන්නට ඕනේ, මේ දේ නොකිය ඉන්නව නම් හොඳයි, මේ දේ නොකර ඉන්නව නම් හොඳයි. අන්න ඒ සිහිනුවන විසින් තීරණය කර සිහිනුවන විසින් ක්‍රියාත්මක කරන ජීවිතයක් ආරම්භ කරන්න. අන්න ඒ බඳු ජීවිතයකට තමයි ආධ්‍යාත්මික ජීවිතයක් කියා ධර්මානුකූලව අර්ථකථනය කරන්නට පුළුවන්. එතකොට මේ ටික ටික පුරුදු වෙන්න කල්යාණ මිත්‍ර. එක තප්පරෙන් එක දවසෙන් බෑ. නමුත් උත්සාහයක් ගන්න. වීරිය කරන්න. මොකද වීරිය නොකළොත් පුරුද්දට තමයි හැමදේම වෙන්නේ. වීරිය නොකළොත් අපම දන්නේ. ඉතින් ජීවිතේ කිසි දෙයක් අප දන්නේ නැහැ. අප ඉපදුනා දන්නවද නැහැ. එය අසහියෙන් වෙන්නේ. බෝධිසත්වයන් වහන්සේ ගැන විතරයි කියන්නේ සිහිනුවණින් මෞකුසේ පිළිසිඳ ගත්තා සිහිනුවණින් බිහි වුණා කියා. ඉතින් අපට එහෙම සිහියක් නැහැ. ඉතින් අප අසහියෙන් උත්පත්ති ලැබා අසහියෙන් දනගාල අසහියෙන් බඩගාල අසහියෙන් ඇවිදලා අසහියෙන් අකුරු කියවල අසහියෙන් ඉඳුල් කටගා අසහියෙන් පාසල් ගියා ඒ ඔක්කොම අසහියෙන් ළමා විය ඉවර වෙන්න ඇති අසහියෙන් තරුණ විය අසහියෙන් මහලු විය අසහියෙන් මියයි අසහියෙන් නැවත උපදී. එතකොට එහෙම මේ අසහිය තමයි සංසාරයේට තියෙන හොඳම ආහාරය. සංසාරයේ වැඩෙන්නට තියෙන හොඳම ආහාරය අසහියයි. එතකොට මේ සාංසාරික ගමන නවත් මොකද මේ සංසාරය යන්නේ පුරුද්දට. මේ හැම දෙයක්ම සාංසාරික ගමන හැම පියවරක්ම කල්යාණ මිත්‍රවරුනි හොඳට බැලුවොත් පුරුද්දට. පුරුද්දට තරහ ගන්නවා, පුරුද්දට ආකර්ෂණය වෙනවා, පුරුද්දට බය වෙනවා, පුරුද්දට ඊර්ෂ්‍යා කරනවා, පුරුද්දට අඬනවා, දුක් වෙනවා. මේ හැම දෙයක් තුළම තියෙන්නේ කෙලෙස් සහගත පුරුද්ද. එතන මේ කෙලෙස් කියන්නේම පුරුදු. ඒ කියන්නේ මේ ඒව අමාරු කඩන්න දීර්ඝ කාලීන පුරුදු. ඒ කඩන්න පුළුවන් හොඳම යතුර තමයි සිහිය. හිතා මතා කතා කරන, හිතා මතා ක්‍රියා කරන, හිතා මතා නිහඬ වෙයි. ඔය මේ රුස්සන් නැති වුණාම අප නිහඬ වෙ ඉන්නවනේ. තරහ ගියාම නිහඬ වෙ ඉන්නවා. ඒ නිහඬතාවය භාවනාමය නිහඬතාවයක් නෙමෙයි. ඒ නිසා මෙතන කියනවා තුන්හි භාවේ සම්පජානකාරී හෝති. නිහඬව ඉන්නවා නම් එයත් සිහියෙන් නුවණින් දැනගෙන අවශ්‍ය නම් පමණක් නිහඬව ඉන්න. ඇතර මේ හැම මොහොතකම කල්යාණ මිත්‍රවරුනි සිහියෙන් වැඩ කරනවා නම් අප එදත් කතා කළා අපිට කරන්න තියෙන දේවල් හුඟක් අඩු වෙනවා. අනවශ්‍ය මහා කන්දරාවක්, වචන කන්දරාවක්, සිතිවිලි කන්දරාවක්, වැඩ කන්දරාවක් අපට කපා හරින්නට පුළුවන් ඕන හැකියාව. අන්න විවේකය නිකම්ම ලැබෙනවා. වාඩි වෙන්න විවේකය ලැබෙනවා. වාඩි වුණහම දැන් එහෙම නැත්නම් දැන් අප වාඩි වෙන්නේ දුවගෙන ගිහින්. ඒ පුරුද්ද තමයි අර නිලඹ මධ්‍යස්ථානේ තේන්නේ. ගෙදරදිත් අප වාඩි වෙන්නේ වැඩ ගොඩක් අස්සේ ඒව භාගයක් ඉවර කළා, ඉතුරු භාගი ඉවර කරන්න කල් දාලා භවනාමෙන් පස්සේ. ඉතින් වාඩි වෙන්නේ නිරවුල් මනසකින් නෙමෙයිනේ, කලබලෙන්. ඒ කලබලෙන් වාඩි වෙනකොට මනස දැන් ශරීරය අපිට පුළුවන් එකපාරට ඉරියව්වකින් අනිත් ඉරියව්වට මාරු කරන්න. නමුත් මනස එහෙම මාරු වෙන්නේ නැහැ. මනස ගිය කලබලේ එහෙම යනවා. ඉතින් හිතන්න පැය භාගයක් භාවනා කරනවා කියා දැන් දවසම කලබලෙන් වැඩ කරලා කළා බොහොම අමාරුවෙන් හතමාරට විවේකයක් අරගෙන 7:29 වෙනකලුත් වැඩ කර වාඩි වෙනවා කලබලෙන්. එතකොට අර කලබලෙන් අප කළ වැඩ පිළිබඳ තියෙන කලබලකාරී සිතිවිලි තමයි අර භාවනා කාලයෙන් වැඩි හරියක් ගත වෙන්නේ හිතන්න. ඉතින් කොපමණ උත්සාහ කළත් හුස්මට හිත ගේන්න අමාරුයි. බොහොම ඉතින් මිනිත්තු 10ක් විතර ඒ දෙයට යනවා. ඉතින් ඊට පස්සේ ඔන්න හුස්මට යන්තම් හිත එකඟ වෙනකොට ඊළඟට අටින් පස්සේ කරන්න තියෙන වැඩ කන්දරාව ඔලුවට එනවා. එතකොට ඊළඟට ඒ සිතිවිලි. එතකොට මේ පැය භාගයක් භාවනා කරා කිව්වට ඇත්තටම මිනිත්තු 5ක් 10ක් තමයි කෙනෙක් භාවනා කරන්නේ. ඉතින් ඒ නිසා වැඩ අඩු කරගන්න. වැඩ අඩු කරගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි සිහිය. එතකොට එහෙම නැත්නම් අපි වැඩ අඩු කරගන්න යනකොට අපට පාඩු. සිහියෙන් තොරව නම් කෙනෙක් තමන්ගේ කටයුතු අඩු කරගන්න එතනදී අඩු කරන්න ඕනේ මේවල් මොනවද අනවශ්‍ය දේ මොනවද ඒව හොයන්න බැහැනේ. ඒතර කපල දාන්නේ මොනවද අවශ්‍ය දේ ටික. ඒතර පාඩුයි එතනත්තට. එහෙම නෙමෙයි සිහියෙන් වැඩ කළොත් ලොකු කාලයක් ඉතිරි වෙනවා. ඒතර විවේකයේ තියෙනවා. ඒතර විවේකයෙන් ඉඳගෙන ඊට පස්සේ වාඩි වෙන්න. කලබලෙන් නෙමෙයි භාවනාවට වාඩි වෙන්න කලින් විවේකයක් ගන්න. මිනිත්තු කීපයක් විවේකයෙන් ඉන්න. මොනවත් කරන්න එපා. නිකන් ඉන්න. විවේකීව. ඊට පස්සේ වාඩි වෙලා බලන්න. හිත නිකම්ම සංසුන් වෙනවා. එතකොට භාවනා ඉවර වෙච්ච ගමනොත් කෝච්චියට දුවන්න තියන්නේ නැතුව ඊට පස්සෙත් නෑ මිනිත්තු කීපයක් කිසිම දෙයක් නෑ. එහෙම තියෙද්දි භාවනාව අවසන් කර. එතකොට හිත නිදහස්. සැහැල්ලුයි. ලේසි භාවනා කරන්න. ඉතින් ඔය කාරණේ ගැන තව තවත් පැති වලින් කල්යාණ මිත්‍රවරුනි කතා කරන්න පුළුවන්. නමුත් හොඳටම ප්‍රමාණවත් කියා හිතනවා මේ සිහිනුවණේ තියෙන අවශ්‍යතාවය කුමක් කළත් ඒ දේ කරන්න යන බව දැනගෙන ඊළඟට ඒ දේ කළ යුතුදැයි විමසා බලා කරන්න කියන්නේ. එයයි සති සංවරය කියා කියන්නේ. මේ කාරණා කීපය ගැනම දීර්ඝ වශයෙන් කතා කළා. නමුත් නැවත නැවත මතක් කිරීම හොඳයි. ඊට අවසාන කාරණේ. අවසාන කාරණේ කුමක්ද කල්යාණ මිත්‍රවරුනි? ඒ ඊටාම වැදගත් ලද දෙයින් සතුටු වීම. ඊට මෙන්න හතරවෙනි සුදුසුකම කෙනෙකුට අවශ්‍ය නම් උතුම් වූ ආධ්‍යාත්මික ඵලයන් භාවනාවෙන් ලබා ගන්නට තමන්ගේ ජීවිතයේ සැබෑ පරිවර්තනයක් කරගන්නට ඒ තැනැත්තා ජීවිතය තුළ පුහුණු කළ යුතුයි ලද දෙයින් සතුටු වීම. තෘප්තිමත් බව. එතකොට මේ තෘප්තිමත් ජීවිතයක් දැන් මේ කාරණය තම සරල තැනකින් පටන්ගෙන සංකීර්ණ තැනක් දක්වාම කතා කරන්න පුළුවන්. නමුත් අප සාමාන්‍ය වශයෙන් අප දන්නා විදිහට තේරුම් ගත්තොත් ජීවත් වෙන්න බැහැ අවශ්‍යතා නැතිව. කවුරු හරි කියනවා නම් මට මොනවත් ඕනේ නැහැ. එය කල්යාණ මිත්‍රවරුනි සාවද්‍ය අදහසක්. එහෙම කාටවත් ජීවත් වෙන්න බෑ. ජීවිතේ අවශ්‍යතා තියෙනවා. ඒ අවශ්‍යතා නැතුව ජීවත් වෙන්න බෑ. ඉතින් අවශ්‍ය දේ මොනවද? අනේ අවශ්‍ය දේ මොනවද කියන කාරණේට එනකොට තමයි ප්‍රශ්නේ පටන් ගන්නේ. මොනවද ඔබටත් මටත් අවශ්‍ය? අපි මාත්‍රිකා දෙකකින් කතා කරමුකෝ. එකක් තමයි කෙටි කාලීන අරමුණක් අරගෙන බලමු. මරණයේ තෙක් ජීවත් වෙන්න මොනවද ඔබටත් මටත් අවශ්‍ය? දැන් ලැයිස්තුවක් හදන්න පුළුවන්. මොනවද ඕනේ? මහ ඈතකට නෙමෙයි, තව අවුරුදු 100ක් ඉන්න නෙමෙයි. 100ක් අවුරුවත් ඉන්නේ නැහැ නේ කල්යාණනේ. ඒත් මරණයේ තෙක් අවුරුදු කීපයක් ජීවත් වෙන්න මොනවද අවශ්‍ය? ඒ දේ කල්යාණ මිත්‍රවරුනි හරියටම දසමෙටම තිතටම ඇත්තමේන්තු කරන්න බෑ. එහෙම ඇත්තමේන්තු කිරීමකුත් නෙමෙයි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ. නමුත් අපේ හිතේ තියෙන තණ්හාවේ ස්වභාවය නම් තණ්හාවේ හැටි කොහොමද? තණ්හාව අපට පෙන්වන්නේ ඔබටත් මටත් අනන්තයේ දක්වා වූ ජීවිත කාලයක් තියෙන බවයි. ඒ කියන්නේ කවුද තණ්හාව කියන්නේ? ආශාව තමයි අපට එහෙම මඟ පෙන්වන්නේ. ඒතර අප ගුරුහරුකම් ගන්න කාගෙන්ද? ආශාවෙන්. අපේ මාර්ගෝපදේශකයා කවුද? ආශාව. ඒතර ආශාවේ මාර්ගෝපදේශයේ යටතේ තමයි ඔබත් මාත් අද වෙනකල් මේ සංසාරේ ඇවිද්දේ. එතකොට එයා මග පෙන්වන්නේ සංසාරේ යන්න දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට. එතකොට මේ සංසාරේ දිගින් දිගට යන්නට කල්යාණ මිත්‍රවරුනි ඉන්දනේ තමයි තණ්හාව. ආශාව තමයි මාර්ගෝපදේශකේ. එතන ආශාවේ වාහනේ තමයි කෙනෙක් සංසාරයෙන් එයා වෙන කොහාටවත් අපෝ කියන්නේ. එතන එයා තමයි කියන්නේ කොපමණ තිබ්බත් මදි. ඇත්ත. කොපමණ තිබ්බත් මදි සංසාරේ පැත්තෙන් බලනකොට. මක්නිසාදී සංසාරේ මෙතනින් ඉවරයි අතනින් ඉවරයි කියන්න බෑ. ඉතින් ඒ නිසා කොපමණ තිබ්බත් මදි. එතන කෙනෙකුට අවශ්‍ය නම් සංසාරේ ජීවත් වෙන්නට ජීවිතයෙන් ජීවිතයකට භවයෙන් භවයකට ආත්මයෙන් ආත්මයකට අන්න අතෘප්තියේ සරණ යන්න වෙනවා. තණ්හාවේ දාසයන් බවට පත් වෙන්න එහෙම තමයි වෙලා තියෙන්නේ. තණ්හාවේ දාසයන් බවට තමයි පත් වෙලා තියෙන්නේ. ඒතර තණ්හාවේ දාසයෙකු බවට කෙනෙකු පත් වුණොත් ඒ තැනැත්තා සංසාරයේ වාලිකු බවටත් පත් වෙනවා. සංසාරයේ සිරකරුවෙකු බවටත් පත් වෙනවා. එතකොට එකකටපත් වී අනෙකෙන් බේරෙන්න බෑ. තණ්හාවේ දාසයෙකු බවටපත් වී, ඒ කියන්නේ අතෘප්තියේ දාසයෙකු බවටපත් වී සාංසාරික සිරකරුවෙකු බවටපත් නොවි ඉන්නට බෑ. එකක් බවටපත් වෙන විටම නිරායාසයෙන්ම සාංසාරික සිරකරුවෙකු බවටත් පත් වෙනවා. ඉතින් මේ ඒ නිසා මේ සංසාරයෙන් නිදහස් වෙන්න උත්සාහ කරන කෙනෙක් නැතිනම් ඒ පිළිබඳ උනන්දු වෙන කෙනෙක්, ඒ ගැන ඕනෑකමක් තියෙන කෙනෙක් මෙන්න පුරුදු කරන්න පුහුණු කරන්න අත්‍යවශ්‍ය සිවවන කාරණය ලද දෙයින් සතුටු වීම. තේ ලද දෙයින් සතුටු වීම කල්යාණ මිත්‍රවරුනි මේ එක පැත්තකින් සරලයි, නමුත් හිතන තරම් සරලත් නෑ. මක් නිසාද? අපේ ජීවිත සංකීර්ණ නිසා, නැතිනම් සංකීර්ණ කරගෙන නිසා. දැන් මේ ඔය සත්තු දිහා බැලුවොත් නම් මේ ස්වභාවය පේනවා, මේ ගුණය නෙමෙයි. දැන් සතෙක් ලද දෙයින් සතුටු වීමේ ගුණයෙන් යුක්තයි කියන්න බෑ. හැබැයි ඒ ස්වභාවයෙන් යුක්තයි. ඒ සතෙකුගේ ජීවිතය දිහා බැලුවහම ඒ අවශ්‍යතාවයට යමක් කනවා බොනවා එච්චරයි. ඉතින් ඒ මට්ටමින් අපිට ඉන්න බෑ. ඒ එහෙම ඉන්න කියා කවුරුවත් කියන්නේත් නෑ. නමුත් පරිස්සම් විය යුතු කාරණේ කුමක්ද? කෙනෙකු තමා තුළම සෑහීමකට පත්වී නැතිනම්, කෙනෙකු තමා තුළම තෘප්තිමත් වී නැතිනම් ඒ තැනැත්තා කල්යාණ මිත්‍රවරුනි කිසිවක් නැති කෙනෙකුටත් වඩා දිලින්දේ. දැන් පොහොසත් අයකු කියන්නේ කොයි වගේ කෙනෙකුටද? දැන් අප පොහොසත් බව මනින්නේ කොපමණ වස්තුව තියෙනවද, කොපමණ දේපොළ තියෙනවද, කොපමණ වාහන ගෙවල් දොරවල් තියෙනවද, කොපමණ මුදල් බැංකුවේ තියෙනවද? මෙන්න පොහොසත්කම මනින මිනුම් දඩු. එයින් කියන්න බෑ කෙනෙකු ඇත්තටම පොහොසත්ද කියලා. එතකොට මේ පොහොසත්කම මනින්න බෑ මුදල් ඒකකයක් කරගෙන. ඒ නිසා තමයි සන්තුට්ටි පරමං ධනං කියා කියන්නේ. එතකොට මේ පොහොසත් කියන්නේ සතුටින් ඉන්න කෙනාට. ඒ කියන්නේ ඉහළම දේපල කුමක්ද? ඉහළම ධනය, ඉහළම වත්කම කුමක්ද? සන්තුෂ්ටියයි. සන්තුෂ්ටිය කියන්නේ සන්තෝෂේ. සන්තෝෂේ කියන්නේ තමා තුළ සෑහීමකට පත්වීම. නිකම්ම සතුට නෙමේ, සන්තෝෂය, සන්තුෂ්ටිය. තමන්ට තියෙන දේ තුල තමන් සෑහීමකට පත් වෙලා. අන්න එහෙම තැනැත්තා පොහොසත් කෙනෙක්. ඒ බාහිර වශයෙන් බලා වාහන කීයක් තියෙනවද, ගෙවල් කීයක් තියෙනවද, බැංකු බිනුම් කීයක් තියෙනවද, ඒව දිහා බලා අපිට කියන්න නෑ. එයා ඉච්චර පොහොසත් නෑ. අනිත් මෙයා ඊට වැඩි කොච්චර පොහොසත්. එයාට ඊට වැඩිය වාහන තියෙනවා, ඇඳුම් තියෙනවා, ගෙවල් තියෙනවා, ව්‍යාපාර තියෙනවා. නමුත් මේ සියල්ල තිබුණත් ඒ තැනැත්තා සෑහීමකටපත් වී නැතිනම් කල්යාණ මිත්‍රවරුනි, ඒ කොපමණ වස්තුව තිබුණත් ඒ වස්තුව හිමිකරු තමන්ට තිබෙන වස්තුවෙන් සෑහීමකටපත් වී නැතිනම් ඒ තැනැත්තා කිසිවක් නැති කෙනෙකුටත් වඩා දුප්පතෙක්, වඩා දිලින්දෙක්. එයාෙහි සුවය විඳින්නේ නැහැ, එයාෙහි සැප විඳින්නේ නැහැ. එතකොට මේ සල්ලි වලින් ගන්න පුළුවන් දෙයක් නෙමේ තෘප්තිය. දැන් ලද දෙයින් සතුටු වීම කියන ගුණය නැතිනම් මේ සන්තෝෂය මුදලට ගන්න බැහැ. මක් නිසාද? එය බාහිරින් ලැබෙන දෙයක් නොවන නිසා. අපට ඇඳුමක් කඩෙන් ගන්න පුළුවන්. හැබැයි කල්යාණ මිත්‍රවරුනි, තමන්ට තියෙන ඇඳුම් වලින් තෘප්තිමත් භාව, ඒ බව මුදලට ගන්න බෑනේ. අප හිතනවා මට තව ඇඳුම් පහක් තිබුණොත් හොඳටම ඇති. ඉතින් අපි තව ඇඳුම් පහක් ගන්නවා. මගුල් ගේකට එකයි, මල ගේකට එකයි, පන්සලට එකයි, රාත්‍රියට එකයි, ඇවිදින්න එකයි. අපි හිතමු පහක් ඕනේ. දැන් මේ පහක් ගත්තා. මේ පහ ගත්තොත් ඔක්කොම හරි. ඉතින් ඇඳුම් පහක් කඩින් ගන්න පුළුවන්. තමන් ණය වෙලා හරි, බැංකුවෙන් සල්ලි අරන් හරි, පඩි දවසට හරි. ඒ නෙමේ ගැටලුව. අපි හිතනවා ගැටලුව තියෙන්නේ එතනයි. මට ඕන ඕනේ දේවල් ගන්න සල්ලි නැතිකම. නෑ, ඒ කොහොම හරි හොයා ගන්න පුළුවන්. නමුත් තෘප්තිය, සෑහීමකටපත් වීම දැන් ඇති කියන එක, ඒ තමන්ට දැන් තියෙන දේවල් ගැන හිතා සතුටු වෙන්න පුළුවන්කම, නැති දේ ගැන දුක් වෙන එක නවත්තන්න පුළුවන්කම, ඒව මුදලට ගන්න බෑ. කිසිම වෙළඳසැලක තෘප්තිය විකුණන්නේ නැහැ කල්යාණ මිත්‍රවරුනි. කිසිම වෙළඳසැලක, සුපිරි වෙළඳසැලකවත් ඔබට සන්තෝෂය මිලේට ගන්න බෑ. මුදල් දී හෝ ණයපතක් මගින් බහණ්ඩ ගන්න පුළුවන්, සේවාවන් ගන්න පුළුවන්. නමුත් ඇති කියන හැඟීම ගන්න බෑ. ඉතින් ඒ නිසා අප නිරන්තරයෙන්ම යන්නේ ආශාවේ සරණපතානම්. දැන් සාංසාරික හැම සත්වෙක්ම තණ්හාව සරණ ගිය කෙනෙක්. එතකොට තණ්හාව සරණ යන කෙනා හැම බෑම සිටින්නේ මදි කියන තැනයි. තව ටිකක් ඕනේ කියන තැන. තව එකක් ඕනේ. ඒක ලැබුණාම සම්පූර්ණයි. ඒ කවදාවත් ලැබෙන්නේ නැති දෙයක්. මක් නිසාද? මනස කියන්නේ කල්යාණ මිත්‍රවරුනි, මේ අතෘප්තියෙන් පිරුණු මනස කියන්නේ, අතෘප්තියේ දාසේක බවට පත් වූ මනස කියන්නේ සිදුරු බාල්දියක් වගේ දෙයක්. සිදුරු බාල්දියකට කල්යාණ මිත්‍රවරුනි මහා සමුදුර හැරෙව්වත් පිරෙන්නේ නැහැ. බාහිරින් බැලුවොත් නම් පේන්නේ මේ බාල්දිය කොච්චර පුංචිද, ලීටර් පහක් අල්ලයි. මහ මුහුද එහෙමද? ලීටර් ගාන මනින්නත්ද? ඉතින් මේ බාල්දිය පුරෝණ එක මොකද්ද? මහ මුහුදද? නමුත් මේ සිදුරු බාල්දිය කල්යාණ මිත්‍රවරුනි පුරවන්නට බෑ. මුළු මහා සමුද්‍රයේ වතුර දැම්මත්. ඒ වගේ මේ සමස්ත ලෝකයේ තියෙන සකල විද වූ සම්පත් සහ සේවාවන් සියල්ල ලැබුවත් අතෘප්තියෙන් හිත සිදුරු වී නම් තිබෙන්නේ ඒ හිත සතුටු වෙන්නේ නැහැ, සෑහීමකටපත් වෙන්නේ නැහැ, ඒ හිත තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අප භවයෙන් භවයට යන්නේ. මේ එක ජීවිතයකින් නතර වෙන්නේ නැත්තේ නිසා. භවයෙන් භවයට යන්නේ ඒ අතෘප්තිය නිසා. ගිය භවයේ අපට නොලැබුණු දේවල් පිළිබඳ දිග ලැයිස්තුවක් අතේ තියාගෙන තමයි අපි මැරෙන්නේ. දැන් මිය යන කෙනෙක් ආශාවෙන් යුක්තව මරණයට පත්වන කෙනෙක් කල්යාණ මිත්‍රවරුනි, ඒ තැනැත්තා තෘප්තිමත් වී නෙමෙයි මිය යන්නේ. කරගන්න බැරි වෙච්ච තව දහසකුත් එකක් දේවල්, ලබා ගන්න බැරි වෙච්ච දහසකුත් එකක් දේවල්, පත් වෙන්න බැරි වුණු දහසකුත් එකක් තත්වයන්. ඒ සියල්ල පිළිබඳ ආශාවෙන් සුසුම් හෙලමින් පසුතැවෙමින් සහ ඒ සියල්ල නැවත කොහොම හරි ලබා ගන්නට ඕනේයි කියන ඒ දැල්වුණු ආශාවෙන් තමයි කෙනෙකු මේ යන්නේ. ඒ නිසා එයා මේ පහනක් නිවුණා වගේ නිවෙන්නේ නැහැ. දැල්වි දැල් වෙනවා. ඇවිලෙනවා. ඒ ආශාව ඇවිලෙනවා. මරණය නිවීමක් නෙමෙයි. ඇවිලීමක්. එතන ඇවිලෙනවා. එතන මෙතනින් ඇවිලෙන ඒ ආශාවේ ගිනි පුපුර තවත් තැනකට ගොස් එතනත් ආයේ අවුලෝම. ඉතින් මෙතන දැන් ඉෂ්ට කරගන්න බැරි වෙච්ච අර ලැයිස්තුව තියෙනවනේ. ඒ ලැයිස්තුවත් එක්ක තමයි ඔබත් මාත් ඉපදෙන්නේ ඊළඟ තැනත්. ඒතර මේ ඉපදිලා තියෙන්නේ බැලූ බැල්මට පේන්නේ හිස් වගේ. කවුරුවත් මොනවත් අරගෙන උපදින්නේ නැහනේ. නමුත් ලොකු ලැයිස්තුවක් අර ආශාවේ මනස විසින් හදාගෙන තියෙනවා. ඒ ලැයිස්තුවෙන් කීයක් හරි අනේ මේ ආත්මේවත් ඉෂ්ට කරගන්න පුළුවන් උනොත් කියන ඒ බලාපොරොත්තුේ පොරොත්තු ලේඛනයේ තමයි ඉන්නේ. ඉතින් ඒ ලැයිස්තුව ඉෂ්ට කරගන්න එක පැත්තකින් තියලා අපි තව තවත් මේ ලැයිස්තුවට දේවල් එකතු කරනවා. එතන එන්න ලැයිස්තුව දික් වෙනවා. මේ ආශාවේ ලැයිස්තුව කවදාවත් ස්වභාවයෙන් කෙටි වෙන්නේ නැහැ. දීර්ඝ වෙන එකයි වෙන්නේ. මොහොතින් මොහොත දීර්ඝ වෙනවා. ඉතින් අපේ හිතේ තියෙන ඒ සියලු ආශාවන් ඉෂ්ට වෙන්නට එක සංසාරිකුත් මදි කල්යාණ මිත්‍රවනි. ඒ නිසා කෙනෙකුට අවශ්‍ය නම් මේ සංසාරයේ නික්මෙන්නට අන්න ඇතිකර ගත යුතු කුසලතාවය කුමක්ද? ලදදී සතුටු වීම. ඒතර මෙය සාපේක්ෂයි. මට අවශ්‍ය දේ නෙමේ තව කෙනෙකුට අවශ්‍ය. බැලූ බැල්මට කියන්න බෑ. පිටින් බලලා මෙයාට මොනවද ඕනේ, මෙයා තෘප්තිමත් නෑ, මෙයා අතෘප්ති. එහෙම නෙමේ, මේක මමයි දැනගන්නට ඕනේ, තමනුයි දැනගන්නට ඕනේ. කොපමණ ඕනද නැද්ද කියන එක නෙමේ, මා තිබුණත් නැතත් මා සතුටින් ඉන්නේ. තියෙන දෙයින් මා සෑහීමකටපත් වී ඉන්නේ. අන්න එය අප අපෙන් මහන්නට ඕනේ. කල්යාණ මිත්‍රරනි, උදේ ඇහැරෙනකොට ඒ ප්‍රශ්නය ඔබෙන් අහන්න, රාත්‍රී නිින්දට යනකොට ඒ ප්‍රශ්නය නැවතත් අහන්න. තෘප්තිමත් වූ මිනිසෙකුසේ, සෑහීමකටපත් වූ මිනිසෙකුසේ මට පුළුවන්ද නිින්දට යන්න? සෑහීමකටපත් වූ මිනිසෙකුසේ මට පුළුවන්ද පිබිදෙන්නට? කල්යාණ මිත්‍රවරුනි, නිරතුරුවම තමන්ගේම හදවතට තට්ටු කර පැයෙන් පැයට අහන්න මේ ප්‍රශ්නයක් නිසාද? ආශාව ඕනෑම මොහොතක මනස තුලට පිවිස සම්පූර්ණයෙන්ම අපව අතරමං කරන්නට පුළුවන් මේ සංසාරය තුල. කවදාවත් ඕනේ කියා නොසිතූ දෙයක් එක මොහොතකින් නැතුව බැරි දෙයක් බවට පත් කර ඒ දේ ලබා ගන්නා තෙක් ඔබත් මාත් අතෘප්තියේ අසහනෙන් පීඩා විඳින දාසයන් බවට පත් කරන්න පුළුවන් තණ්හාවට. තණ්හාව මේ කලින් දැනුම් දීලා හෙමීට එන කෙනෙක් නෙමෙයි. බලන්න, එක පාරටම හිතට පිවිසෙන. ඒ කලින් දන්නේ ගිය අවුරුද්දේ දැනන් හිටියේ නෑ. මේ අවුරුද්දේ අපිට මොනව ඕන වෙයිද? මොනවා වෙනුවෙන් අපි මැරෙන්න හදයිද? ඉතින් ඒ නිසා නිතර නිතර තමන්ගෙම්ම විමසන කෙනෙකු බවට පත් වෙන්න මා සෑහීමකට පත් වූ අයෙක්ද? තෘප්තිමත් වූ අයෙක්ද? ආශාවී දාසේකුද? ඒ ප්‍රශ්නය නිතර නිතර අසමින් කල්යාණ මිත්‍රවරුනි, පුරුදු වෙන්න මේ සාංසාරික ගමනට මඟ පෙන්වන, මේ සාංසාරික ගමන දිගටම යන්නට අපව තල්ලු කරන ආශාව නැමැති මඟ පෙන්වන්නාගෙන් බේරෙන්නට. ඒ තණ්හාවෙන් ටික ටික ඈත් වෙන්නට. එයාගෙන් අහන්න එපා මට මේව ඕනේ දෙපාද. අන්න සිහිනුවණින් අහන්න. බුද්ධියෙන් අහන්න. නැතුව ටික දවසක් ඉඳලා බලන්න. තමන්ගේම අත්දැකීමක් කරගන්න. කවුරුවත් කියන නිසා නෙමෙයි ගන්න. ටික දවසක් ඉඳලා බලන්න මොකද්ද වෙන පාඩුව. එහෙම ඉන්නකොටත් නැතුවම අත්‍යවශ්‍යම නම් අන්න එතකොට පුළුවන් යමක් අපිට අලුතෙන් එකතු කරගන්න. අන්නේ තරල ජීවිතේ ඒ අල්පේච්ඡ ජීවිතේ කල්යාණ මිත්‍රරුනි මිහිර අත්දකින්න. ඒ මිහිර මුදලෙට ගන්න පුළුවන් මිහිරක් නෙමෙයි. ඒ අපි ජීවිතේ තියෙන සතුට සන්තෝෂය කල්යාණ මිත්‍රවරුනි නොමිලේම ගන්න පුළුවන්. ඒ අපිස් බවින් ඒ සෑහීමකටපත් වූ බවින් පොහොසත් කෙනෙකු බවටපත් වෙන. අතෘප්තියෙන් දිලින්දෙකු බවටපත් නොවි. අන්න ඒ ලද දෙයින් සතුටු වීම ජීවිතාංගයක් බවට ජීවිත ප්‍රතිපදාවක් බවට ක්‍රමයෙන් පත් කරගන්න තැනත්තාට තමයි භාවනාව හරියන්නේ. ඒ භාවනා කරන කාලයේ තුල පූර්ණ අවධානය භාවනා අරමුණට යොමු කරන්න පුළුවන් වෙන්නේ. නැතිනම් වාඩි වූ මොහොතේ සිට අර අතෘප්තිමත් මනසේ දෝංකාරයේ තමයි රැව් පිළිරැව් දෙන්නේ ඒ සමස්ත භාවනා කාලයේ තුල. ඒ නිසා සකස් කරගන්න ජීවිතේ සසරින් නික්මෙන්නට බලාපොරොත්තු වන කෙනෙකුගේ දර්ශනයට ගැළපෙන විදිහට හැබැයි තමන්ගේ ප්‍රායෝගික ජීවිතයේ තුල ඒ ප්‍රායෝගික ජීවිතේ ගත කරන්න පුළුවන් සීමාව ඇතුලේ. ඒ නිසා මේ තව කෙනෙකුට තීරණය කරන්න බෑ. කොපමණ ඇඳුම් තියෙන්න ඕනෙද, කොපමණ වාහන තියෙන්න ඕනෙද, කොපමණ දිවල් තියෙන්න ඕනෙද. ඒ තමන් තමයි දන්නේ. ඒ තමන්ගේ බුද්ධියෙන් තමන්ගේ දක්ෂතාවයෙන් තමන්ට තියෙන දෙයින් කල්යාණ මිත්‍රවරුනි තෘප්තිමත් වූ සන්තුෂ්ටියෙන් යුක්ත වූ සෑහීමකටපත් වූ පුද්ගලයෙකුසේ ජීවත් වීමේ අදිටනින් අප මොහොතකට අවධානය යොමු කරමු. අපේම හිතට හිතේ තියෙන ආශාවන්ට හිතේ තියෙන දහස් සුත් දෙකක් ඉටු කරගන්න බැරි වුණු බලාපොරොත්තු වලට කිසිදු සත්‍යයක් ඇසීමේ ආසාවෙන් තොරව, කිසිදු ආහාරයක රස බැලීමේ කවර ආකාරයේ හෝ සංවේදනයක් ලබා ගැනීමේ, සුවඳක් ආග්‍රහණය කිරීමේ ඒ ආසාවෙන් අප වෙන වෙනවා භාවනා. හැමදිනාම පත් වෙනවා එකම එක තලයකට. එනම් සෑහීමකට පත් වෙන, තෘප්තිමත් වන, ලදදීන් සතුටු වන කෙනෙකු බවට, ජීවිතයේ තිබෙන මිහිර තමන්ගේම අත්දැකීමක් බවට පත් කරගන්න. අනේ අතීතෙනින් කල්යාණ මිත්‍රවරුනි, අපි සමුගනිමු. හැම දිනාටම තෙරුවන් සරණයි.